සාදු 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 ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරණීය කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළුවලට අවවාද ලබා දෙනෙමින්. සාදු සාදු සාදු. අපිට ලිඛිත ප්‍රශ්න ලිඛිත වාර්තා එකක් පමණක් ලැබිලා තියෙනවා උපාලි, ඒක ඉදිරිපත් කරන්නේ නම්.
සාදු සාදු සාදු. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි.
හොඳයි.
ගරු ස්වාමීන් වහන්ස, සක්මන යටිපතුල් ස්පර්ශයට සතිය පිහිටුවාගෙන සක්මන ආරම්භ කෙලෙමි. පාදයන් එකින් එක පොළවේ ස්පර්ශ වන අතරතුර ඇති හිඩැස වෙත සතිය ආකර්ෂණය විය. එම පාද ස්පර්ශයන් අතර ඇති සියුම් හිඩැස වෙත සිත ඇදී ගිය විටද පාද ස්පර්ශයන්ද දැනුණු බව අවබෝධ විය. සක්මන නිසා කයේ ඇති වූ සියුම් වෙහෙසද අවබෝධ විය. පර්යංකේ හුස්ම රැල්ල වෙත පිහිට වූ සතිය හේතු කරගෙනම හුස්ම රැල්ල ගෙවී යන හැටි බලා සිටියෙමි. උඩුකයේ කම්පන හා චංචල ඇතිවෙමින් වෙනස් වීම හුස්ම ඇතුල්වීම හා පිටවීම හේතු කරගත් කිසියම් රටාවකට අනුව සිදුවන බවක් පෙනුනි. විවිධ සිතුවිලි සිත තුළට ගලා ආවද හුස්ම රැල්ලට තබා තිබූ සතිය මුළුමනින්ම අහෝසි වීමක් සිදු නොවිය. හිත තැන්පත් එපා වීම වර්ධනය වීම පරයන්කේ පුරා තිබෙන සැටිද අද්දුටුවෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මාගේ ඉදිරි ගමන සඳහා අවවාද අනුශාසනා ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂත් ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
යන විදිය හොඳයි වගේ තමයි, වාර්තා කරන විදියත් හොඳයි පේන්නේ. ඒ නිසා ඔය යන ක්‍රමයේ කඩාපිට ගන්න නැතුව, හලාප ගන්න නැතුව යන එක තමයි අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන් එනකන් මේ පවතිච්ච වාතාවරණය මෙච්චර දුරින් ලැබුණා, ඒක හොඳයි. ඉදිරියටත් ඉදිරියටත් මේ විදියට කරදරකින් නැතුව ඉදිරියට යන්න, අර කාලසටහන වෙනස් කරන්න නැතුව, ආහාර ක්‍රමේ නින්ද ක්‍රමේ වෙනස් කරන්න නැතුව දිගට කරගෙන යන්න කියන එක තමයි ඉතින් යෝගාවචරය විසින් කළ යුත්ත යෝතරගේ වගබාරේ. ඉතින් සමහර ලාට එක් කරගන්න බැරි වෙනවා, විවිධාකාර වගකීම් යුතුකම් එහෙම නැත්නම් අපිට තියෙන මානසික තත්ත්ව නිසා. ඒවට තමයි අපි පෙර කළ පිං නැතිකම කියලා කියන්නේ. මෙච්චර අවස්ථාවක් හම්බ වෙලත් ඒ ටික ඉදිරියට කරගෙන යන්න ඔය මොකක් හරි පුංචි දෙයක් අපිට තද විදිහට බලපාන. ඒ දේවල් අනික් කටි ගණන් ගන්න නැහැ. අපිත් අපේ හිත බාර ගන්නවා. ඒවයිදී පොඩ්ඩක් ඒ පොඩි පොඩි දේවල් වලට නිකන් බොරුවට අගයන් ආඩම්බරයෙන් දීලා ඒවා ලොක් කර ගන්න නැතුව කාලසටහන ශ්‍රද්ධාවෙන් විඳවත් වඩා නිතිපතා පුළුවන් නම් මේකටත් වඩා වෙලා දීලා කරන්න උත්සාහ කරන්න හැබැයි මේක ස්මාර්ට් වෙන්න නම් හදන්න යන්න එපා. ඉක්මන් කරන්න යන්න එපා. නමුත් වැඩපිළිවෙල දිගට කරගෙන යන්න අනුග්‍රහ කරන්න කියන එක තමයි වார்த்தාවේ හැටියට කියන්න හිතන්නේ. තෙරුවන් සරණයි.
අන්න චැට් එකට මේ දැන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ තියෙනවා, මම ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ අවසරයි. කමඨහන් වார்த்தාව, සක්මන් භාවනාව, කය හා අවට සීමා එක්ුණ බව සමග සක්මන ඇරඹේ. ඇතුළත කතාවක් නැති සිදුවන ක්‍රියාවක් ද නම් නොකරන නිහඬ බවකි. ටිකකින් බොඳවීම ප්‍රකට, සිතුවිලි කීපයක් පැමිණ කතාවක් ගෙනෙන්නට හැදුවද වැලකී කීපයකින් හෝ එකකින් නිහඬ බවට යාම වරින් වර සක්මන පුරා අත්දකි. ස්පර්ශ වෙන සිත නොයයි. බලෙන් බැලූ විට ස්පර්ශ ඒ මොහොතේ බොඳ වෙන අවට සීමා හා එක්වන ලෙස අත්දකි. කකුල්වල බරගතිය දැනේ. සක්මනේ වේගය අඩු වී සක්මන නවති. පරයන්ක භාවනාව. ආනාපානයේ මූලික කමඨානයි. හුස්ම බැලීමක් නැත. ඈත බොඳ වෙන සිතුවිලි කිහිපයක් පැමිණ නිහඬ බවට යාම වරින් වර සිදුවී නිහඬ බවේ සිටින කාලය වැඩි වේ. බලෙන් සිටීමට හැදුවද මුල් අකුරෙන් බොඳ වේ. විටින් විට බොඳ වීම වැඩි ගලනයම ස්වභාවය හා එක්කුණ සිටුවිලි කෑලි අද්දකි. ඒ ස්වභාවයේ කැමැති වේලාවක් සිටිය හැකි බව අද්දකි. එදිනදා සතිමත් බව සතිය ඇති නැති බවක් සොයාගත නොහැක. වඩා ඈත්ුණ බොඳවීම ප්‍රකට සිතුවිලිද කරන ක්‍රියාද නම් නොකරන නිහඬ බවද වරින් වර අද්දකි. වෙන දෙයට එවේලේ මුහුණ දීමක් හැර දේවල් බරපතලව ගැනීමක් අත් නොදකි. අතීත මතක ඇවිස්සෙන සිදුවීම් වූද ඒ ඔස්සේ දිගට සිතීමක් කළ නොහැකි බව අද්දකින්නේ කැඩි කැඩි බෙදෙන වචන පේන්නේ හරියට සමිනාස් හා නිහඬ බව ලෙසය. මුල් අවස්ථාවේ එය තේරුම් ගත නොහැකි යම් පීඩාවක් ලෙස අද්දුටුවද පෙරමෙන් දිගට කතා ගෙතීමේ හැකියාව යම් ලෙස ගිලිහි ඇති නිසා එය සිදුවන බව තේරුණි. ස්වාමින් වහන්ස පුහුණුව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙන සේක්වා. තෙරුවන් සරණයි.
වර වාක්‍යයේ ඉස්සල වාක්‍යයේ ලියලා තියෙන විදිහට අභ්‍යන්තර බාහිර කියන සීමාව බොඳ වෙනකොට අපිට පේන්නේ මේ භාවනාව බොඳ වෙනවා, සතිය නැති වෙනවා, එහෙම නැත්නම් මේ පිරිසිදුකම නැති වෙනවා, පිළිවෙල නැති වෙනවා, එහෙම නැත්නම් මේ අපහැදිලි වෙනවා වාගේ තමයි පේන්නේ. හැබැයි මේ කෙනාට ඒක බලපාලා නැහැ. මේ කෙනා ඒක හසුරුවාගෙන තියෙනවා සෑහෙන දුරට. ඒක ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඉතින් ඇති වෙන්න වෙලා නැහැ. තාම තියෙනවා. ඒ නිසා ඒකෙන් ලැබෙන ආනිසංස ලිපියෙම උපුටා දක්වනවා නම් ඒ කතන්දර ගොතන්න බෑ. කතන්දර ගෙතුවත් වැඩි වෙලා පවතින්නේ නැහැ. එතකොට ඒව තමා විසින්ම වා ගන්න ලද කොටා ගන්න ලද බව දේවල් බව තේරෙන නිසා කාටවත් කියන්න හිතෙන්නේ නැහැ. දන්නවා කියනකොට මේ වෙන කෙනෙක් අනික් කෙනා අහන කෙනා ඥානවන්ත රමේ තමන් ගොතන ලද කතාවක් කියන එක වැටහෙන බව. ඒ නිසා යා පොඩ්ඩක් කතා ගෙතුවට කියා පාණ්ඩයන්නේ අnder පාණ්ඩයන්නේ පොඩ්ඩක් වෙලා ඉන්නවා. ඉන්නකොට තේනවා මෙව්වා ඒ කතන්දරේ ඊගාට ඇදෙන කතන්දරේ යටපත් වෙනවා. ආන් එහෙම මේක ඇදි ඉදිරියට යන්නේක තියුණුව කියලා අපි කියන්නේ. හැබැයි ඒකට අර සතියෙන්ද කරන්නේ නැද්ද කියන එක වෙනුවට දැන් අර සම්පජඤ්ඤය ඇවිල්ලා මේ සතිය කරන කෘත්‍යය කරලා වරද්දාගෙන පිළියම් කරනට වැඩිය වැරදි නොකර සිටීම සඳහා පොඩ්ඩක් ඉවසන සුළු ගතිය තමයි එන්නේ. ඉතින් ඒක සමාහරලාට අර පමාවක් වගේ තේරෙනවා. ඇත්තට මේක පමාවක් නෙවෙයි වැරද්දට වෙන පමාවක් වෙන්නේ. තමන්ට තේරෙනවා ඇතුළෙන්ම දැන් ඉතින් විනිශ්චයකුත් එනවා. කාට හරි කියලා විනිශ්චය ගන්නවට වැඩිය මේ වැඩ නොකර සිටීමෙන් ලොකු ලාභයක් ලැබෙනවා. නිකන් ෂෝට් සර්කල් එකට වැටෙනවා. ෂෝට් සයිකල් වලට වැටෙනවා. ඉතින් ඒක තමයි අපි ওই පරිණාමය කියලා කියන්නේ. සත්පුරුෂකම කියලා කියන්නේ. හැබැයි ඉතින් අර ජීවිතේ ඔය කියාපාන දේවල් නැතිකම නිසා නිකන් ඩල් ගතියක් තේරෙනවා. එතකොට තමයි තේරෙනවා ඔය සෙනගත් එක්ක ඉඳනම් බෑ මේ වෙලාවේ. මොකද ඒ සෙනගට ඕනේ කතන්දර. මේක එහෙම කන්නේ නැහැ. ඉතින් කතන්දර කොතකොත හිටපු කෙනෙක් නෙමෙයි කතන්දර නොකොටන තැනට ඇවිල්ලා තියෙන්නේ නැත්නම්. අඩු වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක දකින්නකොට තේරෙනවා මේ ජනමාධ්‍ය කියන්නේ මොනතරම් බොරුවක්ද? මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ මොනතරම් මිනිස්සු දොඩමලු කරන දෙයක්ද? ඒ වගේම පිස්සන්ට පියාහට්ටන්න ආහාර දෙන එකක්ද කියලා තේරෙනවා. එහෙම නැත්නම් ඒ වගේ Tamanට වෙන හානි අඩු වෙන පටන් ගන්නවා. ඒ නිසා මේ කාලේ වගේ කාර්ය බහුල සංකීර්ණ පරිසරයක ওই මට්ටමට ආපු එකත් හොඳයි. හැබැයි ඒතර වැඩ ඉවර නැහැනේ තව. ඒක නිසා ටිකක් අර අනුග්‍රහ කරලා මේකට තව වැඩෙන් ඉඩ ඇරලා මේ වැඩිය හොඩක් ඉක්මන් කරන්න යන්නේ නැතුව ඕක දිගට පවත්වාගෙන යන්න හැකි තාක් තුරට මේ වගේ වාර්තා ලියමනේ ලොකු ධෛර්යයක් එනවා හිතට. ඒක නිසා හොඳ වැඩ කරන්නත් ඕන, හොඳ වැඩ කරලා කියන්නත් ඕන. ඒ වගේම නරක වැඩ කොච්චර දෝ කෙරෙනවා. එකක්වත් අනුමෝදන් වෙන්න එපා. ඒවා පැත්තකට දාලා හොඳ ටික අනුමෝදන් වෙනවනම් ඔය මම සහ මම නෙවෙයි කියන සීමාව තවදුරටත් බොඳ වෙන්න යනවා කියන එක මතක් කරලා දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි.
දෙම ස්වාමීන් වහන්සේ අපිට තව වෙලා ඉතිරි වෙලා තියෙනවා. කවුරු හරි වාචිකව වාර්තාවක් ඉදිරිපත් කරන්න උවමනාවක් තියෙනවා නම් මේ වෙලාවේ අවස්ථාව දෙන්න පුළුවන්. ජයන්ති
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද පරයන්කේදී මගේ අත්දැකීමක් කියන්නේ හුස්ම රැල්ලේ වෙනස් වීම දිහා බලාගෙන හිටියා. එහෙම ඉන්නකොට හුස්ම නොදැනීම ගියායි, නොදැනීම ගිහිල්ලා එතන අවදියෙන් හිටියා කියලා මම දන්නවා. ඒක දන්නේ අවදියෙන් සැහැල්ලුවෙන් හිටියා. ඒක දන්නේ මට අවට සද්ද ඇහෙනවා, ඇහිලා යනවා, සියුම් සිතුවිලි ඇවිල්ලා යනවා. ඒත් එක්කම අර කිසිත් නැතුව එහෙම ඉන්නවා කියලත් දන්නවා. මේ නිස්කලං එහෙම ඉන්නකොට මේ නිස්කලංක තත්වයෙන් එළියට ආවේ මගෙන් පිටට යන හුස්ම රැල්ල ගොරෝසුවට දැනුණා. ඒත් එක්කම දැනුණා ඒ ගොරෝසුවට යන හුස්ම රැල්ල ආයේ එන්න නෙවෙයි, ආපහු එන්න නෙවෙයි යන්නේ කියලා හොඳාකාරවම දැනුණා. ඒක ආපහු ගන්න බැරි බවක් දැනුණා. එතකොටම මම මට ඉබේම හුස්ම ඇතුළට ඇදගත්තා. මට හිතුණා මේක මරණය තමා කියලා, මරණයක් තමා කියලා. මේ මගේ අත්දැකීම ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් දැනගන්න කැමතියි. තිරුවන් සරණයි ස්වාමීනි.
මේ විදිහට ඉතින් අර ඔබට අපි භාවනා වේදි කියන්නේ ක්ෂණික මරණ කියලා, තාවකාලික මරණ. ඉතින් ඒකට හුරු නැතිකම තමයි අපි ඒකට බය වෙන එක. ඒක සත්‍ය නෙවෙයි කියලා චෝදනා කරන එක. එහෙම නැත්නම් සමාධිය කැඩුණා රීමේ කියලා මේ ක්ෂණික මරණයට බය වෙනවා. ඉතින් ක්ෂණික මරණයට බය ඇරුණා නම් අපි ඒකෙන් වෙන්නේ අපිට හොඳට බුද්ධ කලාව අත්දැක ගන්න පුළුවන් වෙනවා, නිින්ද අත්දැක ගන්න පුළුවන් වෙනවා, මරණය අත්දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට නෙවෙයිනේ ලෝකය ඇදලා තියෙන්නේ. ලෝකය ඇදලා තියෙන්නේ එහෙම ඒවා අවමංගල්‍ය අභාග්‍ය සම්පන්න දේවල් කියලානේ. ලෝකය ඇදලා තියෙන්නේ මේ අපතිභාවයේ, එහෙම නැත්නම් මේ ගෝගෝ ෂෝ එකටනේ හිතේ. ඒක නිසා අපි මේ ගෝගෝ ෂෝ එක ඉඳගෙන මේ කරන වැඩේ වටේනවා. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි මේ යන්න හදන්නේ ගඟ දිගේ ඉහළට පීනන ගමනක් නිසා. මේ ලකුණු ටිකෙන් කියන්නේ මේ මරණය සහ ජීවත් වීම දෙක අතර ලොකු වෙනසක් දකින්නේ නැහැ. මේ දෙකටම සම වෙනකම් අපි අඩු ගානේ සම්‍යක් දෘෂ්ටියක් ඇතුව ඒ දැක්ම ඇතුව භාවනා කරන එකයි. ඒ නිසා මේක වැඩිකරන කියනවා. ඉතින් අපි දිටිපතා භාවනා කිරීම කරන්න කියලා. හැබැයි පස්සාකාරයෙන්ම අනුග්‍රහ කරන්න ඕනේ. බණ අහන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, සීල අරසා කරන්න ඕනේ, සමාධිය වඩන්න ඕනේ. විශේෂයෙන්ම මේකට මේ සුදුසු මයින්ඩ්සෙට් එක, මේ එන දේ හරි පැත්තට දාලා බලන එක මේ තමයි මෙතන අවශ්‍ය කරන්නේ. ඒකට ඉතින් කායිකවත් උදව්ව නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද කවුරක්වත් නැහැ මේ ලෝකේ එහෙම ඉන්න කට්ටිය. ඇති ඉන්නවනේ ඒගොල්ලෝ හරි නිස්සද්දයි. ඒ නිසා දිගට ඒ අනුග්‍රහිත පහම කරන්න උත්සාහ කරන්න කියලා කියන්න පුළුවන්.
උන් පින් ස්වාමීන් වහන්සේ දිරුවන් සර්ණයි.
හොඳයි ස්වාමීන් වහන්සේ, තව කරුණ දෙපත් කරන වරක් නැහැ. මම වහන්සේට වන්දනා කරන්න පාලිට අවසරයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.
සුවපත් වෙත්වා.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
සාදු සාදු. ඕකාස කමාමි බන්ති.
සුභත් වෙත්තා.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුභත් වෙත්වා.
අතියම්පි ඕකාස වන්දාමි බන්ති.
අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදුයි.
අපි එනං මෙතනින් සමු ගන්නවා. අපි කුසල ස්වාමීන් වහන්සේට මයික් එක බාර දෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ගෞරවණීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කාලයක් පටන් සතිපතා සිදු කරගෙන ලබන ධර්ම දේශනා වැඩසටහනේ අද දින දවසේ ධර්ම දේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වනුමේ ඔබ වහන්සේගේ දෙපා නමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේන මක්ඛේන මක්ඛාසේ සතා ගච්ඡන්ති දුග්ගතිං තං මක්ඛං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ඉදිරියෙන් තියාගත් ඒ සූත්‍ර කොටසේ තවත් අලුත් ගාතාවක්, එහෙම නැත්නම් තවත් අලුත් මඟ පෙන්වීමක් අද දවසට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අර සුපුරුදු විදිහට තමයි මේ කොටසෙත් ඒ දේශනාව කරගෙන යන්නේ. අන්න මොකද්ද මහණෙනි, මේක ධර්මයක් ප්‍රහාණය කරව. මම නුඹලට අනාගාමි භාවය ඇප වෙනවා කියන මතක් කිරීම, ප්‍රකාශ කිරීම භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවා. ඊට පස්සේ ඒ මොකද්ද මේක එක ධර්මය, කුමක්ද මේක ධර්මය කියලා විමසලා මක්ඛං කියන එක තමයි ඉදිරිපත් කරන්නේ. මොකද්ද මේ මක්ඛං කියන්නේ? යම් කිසි විදියක ගුණමකු ස්වභාවයක්, ගුණමකු කමක්, ගුණ නැසීමක් වගේ දෙයක්, ඔන්න ඒ විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කළ ඉවර වෙලා ඊළඟට මේ ගාථාව තමයි දෙවැනි කොටස විදිහට ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ ඒ ලං වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා පිරිසට මොකද්ද කියන්නේ? යේන මක්ඛේන මක්ඛාසේ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං මක්ඛං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති. යේන මක්ඛේන මක්ඛාසේ, යේ ගුණමකු බවෙන්, මක්ඛේන ගුණමකු බවෙන් මක්ඛාසේ තැවරුණු, එහෙම නැත්නම් ඒකෙන් අපවිත්‍ර වුණු සත්තා ගච්ඡන්ති දුග්ගති, මේ සත්වයෝ දුගතියකට යෙත්. තම් මක්ඛං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ, අනේ ඒ ගුණමකුකම මනා ලෙස දැනගෙන පජහන්ති විපස්සිනෝ ප්‍රහාණය කරයි නුවණැත්තෝ. පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති, මේ පහකර නැවත නොයෙත් මේ ලෝකයට කිසි කලක. ඔන්න ඔය විදිහේ අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ පිරිස නැත්තම් මේ ස්වාමීන් වහන්සේලා ඉදිරියේ තියන්නේ. එතකොට යම් කිසි විදිහක මේ ගුණමකු භාවය කියන එක අන්න මේ ලෝකෙත් යම් පමණකට කතා වෙන දෙයක්. ඒ ලෝකෙත් යම් කිසි විදිහක අදහසක් තියෙනවා. මේ ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ අපි කියලා වගේ යම් කිසි අදහසක් තියෙනවා. මේ විදිහේ අදහසක් සහිතයි. ඉතින් ඒ අදහසම තව ටිකක් ගැඹුරු විදිහක යම් කිසි විදිහක ප්‍රතිපදාවකට, භාවනාවකට එකතු කළා භාග්‍යතුන් වහන්සේ අපි ඉදිරියේ තියෙනවා. අන්න ඒ ගැඹුර ඒ ප්‍රතිපදාවේ භාවනාව අන්න මේ කෙනාට මේ සංසාර ගැටලුව නිවා ගන්න උදව් වෙනවා, එහෙම නැත්නම් විසඳ ගන්න උදව් වෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ. එතකොට යම් කිසි විදියක අනාගාමි භාවයක් තමයි අප වෙන්නේ. නැවත මේ ලෝකයට නොයෙත් කිසි කලෙක උප්පත්ති වශයෙන් නැවත එන්නේ නැහැ කියන අදහස තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතන මේ මක්ඛේන මක්ඛාසේ කියන යම් කිසි විදියක වචන දෙකක් සඳහන් වෙනවා. එතකොට ගුණමකු වෙන්නේ වටපිටාවට වෙන්න පුළුවන්. වටපිටාවින් ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. නමුත් ඒකෙම තමුණුත් මක්ඛාසේ අර විදියට තැවරුණු ස්වභාවයක්, තමුන්ටත් ගුණමකු ස්වභාවයක් ඉබේම මතුවලා එනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ඔය හිතේ ස්වභාවය. මේක නිකන් බාහිර වර්ති විතරක් වෙලා නවතින්නේ නැහැ. අනිත් පැත්තට ඇතුළට කැරකෙනවා. පරීක්ෂා කරලා බැලුවොත්, භාවනාවක විමසිල්ලක් කරලා බැලුවොත්, අන්න අර තමුන් තුල තියෙන ගුණමකුතාකම තමයි, ඒකම තමයි අර විදිහට වටපිටාවටත් මතුවලා එන්නේ. තමුන්ගේ හිත තුළ තියෙන මේ ගුණමකකම තමයි වටපිටාවටත් හරහිට විහිදිලා යන්නේ. ඉතින් ඔන්න ඒ විදිහේ දෙයක් තියෙනවා. එතකොට මෙන්න මේ යම් කිසි විදියක මේ ප්‍රතිපදාවට වැසගත් කෙනෙක් මුල් අවදියේ නම් මේ වගේ දේවල් යම් කිසි විදියක දැන දැක ගන්න අහුවෙන්නේ නැති තරම්, එහෙම අදාළත් නැති තරම්, නමුත් කාලයක් තිස්සේ මේක කරගෙන යනකොට මේ වගේ ස්වභාව නැවත නැවත අපිට යම් කිසි විදියක වෙහෙසක්, පීඩාවක් දනවන්න, මේ ප්‍රතිපදාවට බාධාවක් වෙන්න හේතු වෙනවා. ඒතර මේ තැනත්තා ගොඩක් වෙලාවට මගේ තුල මේ වගේ දේවල් තියෙනවා කියන දැනගෙන යම් කිසි විදියක ඉදිරියට ගමන් කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතු එක පාට නිකන් මේ දේවල් ප්‍රහාණය කරන්නත් බෑ. මේ පිළිබඳ කියන අවස්ථාවකදී භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන මෙන්න මේ විදිහ දෙයක්. මක්ඛී හෝති මක්ඛ විනයස්ස වන්නවාදී. මේ මක්ඛී හෝති න මක්ඛ මක්ඛ විනයස්ස වන්නවාදී. ওই විදිහට වචන දෙකක්, වාක්‍ය දෙකක් ඉදිරිපත් කරනවා. මෙයා ගුණ මකුයි. හැබැයි මෙයා අර විදියට මක්ඛී හෝති මක්ඛ විනයස්ස වන්නවාදී. මේ ගුණමකු බව විනයනය කිරීමක්, මේ ප්‍රතිපදාවට වර්ණාවක් මෙයා ඇති කරගෙන තියෙනවා. මේ ප්‍රතිපදාව අගය කරනවා. මක්ඛී හෝති න මක්ඛ විනයස්ස වන්නවාදී. මේ විදියට ගුණමකුයි. හැබැයි ගුණමකු බව හික්මීමක් සඳහා කරන ප්‍රතිපදාවට උනන්දුකුත් උත්සාහයකුත් නැහැ. ඔන්න ඒ විදිහේ ස්වභාව දෙකක්, ඔන්න ඒ විදිහේ ආකාර දෙකක් පෙනෙනවා. ඒතර මක්ඛී වෙන්න පුළුවන්. අර විදිහේ ගුණමකු වෙන්න පුළුවන්. නමුත් මේ තැනත්තා නැවත නැවත මේ මක්ඛ විනයස්ස, මේ ගුණමකු බව ප්‍රහාණය කිරීම පිළිබඳ ප්‍රතිපදාවක් අන්න ඒක අගය කරනවා. ඒකේ වර්ණනාව නැවත නැවත ඉදිරිපත් කරනවා කියන අදහස තමයි වැදගත් වෙන්නේ. මක්ඛී වෙන්න පුළුවන්. මේ විදිහ අඩුපාඩු දුර්ලභන් තියෙන්න පුළුවන්. හැබැයි මෙයා හැම වෙලේම විටෙන් විට නැවත නැවත මේක විනයනය කිරීමක් පිළිබඳ අදහසකින් මේක දැනගනිමින් යම්කිසි ප්‍රතිපදාවක උත්සාහයක යෙදෙනවා. අන්න ඒ බැල්ම වැදගත්. එහෙම නැතුව මේවා දවසෙන් දෙකෙන් අහවර කිරිල්ලක් නැහැ. එහෙම අහවර කිරිල්ලක් නැහැ. ඒ වෙනුවට මේ මගේ විදිහ අඩුපාඩු සහිතයි කියන දැන හඳුනගෙන වැඩි වැඩියෙන් මේ කටයුතු කරගෙන දනිමින් දකිමින් ගමන් කිරිල්ලක් තමයි මේ වගේ දේවල් වලට අදාළ වෙන්නේ. මේ වගේ පුහුණුවකදී අපිට නිර්දේශ කරන්න පුළුවන් දේ මේ විදිහට මේ තියෙන දුර්ලභන් වේවා, මේ ස්වභාව එකපාරට ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙම ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ වෙනුවට නැවත නැවත කාලෙත් එක්ක යම්කිසි අරගලයක් තියෙනවා. ඒ කාලෙත් එක්ක අරගලේ තමයි මේවා ටිකෙන් ටික දුර්ල වෙන්නේ, ටිකෙන් ටික ෂය වෙන්නේ. ඉතින් එන්නේ විදිහේ අදහසක් සහිතව මම මේ විදිහේ ස්වභාව සහිතයි, මගේ මේ විදිහ අඩුපාඩු සහිතයි කියන එක දැනගනිමින් මේ තැනැත්තා නැවත නැවත ගමන් කරනවා, පුහුණුවේ දෙනවා, කටයුතු කරනවා. එතකොට එක්තරා විදිහක මේවා නිකන් අර urges වගේ, මේ නිකන් අර හිතලා කල්පනා කරලා කරනවටත් වැඩිය යම් කිසි විදිහක නිකන් ඇතුළතින් urge එකක් වගේ එනවා. දන්නේම නැතුව අහුවෙලා, දන්නේම නැත අහුවෙලා. ඉතින් නැවත නැවත මේ විදිහේ පුහුණුවක ප්‍රතිපදාවක යෙදිය යුතුයි. දැන් විශේෂයෙන් මේ වර්තමාන මොහොත වැඩි වැඩියෙන් බාරගන්නේ අපි උත්සාහ කරන්නේ. එතකොට සක්මනක වේවා, එහෙම නැත්නම් වරයන්කක වේවා, මේ වගේ අවස්ථාවලදී අන්න අපි මොකද උත්සාහ කරන්නේ? මෙන්න මේ සරලව මේ ඇවිදිනවා කියන දේ, සරලව මේ වාඩි වෙලා ඉන්නවා කියන දේ, ඒ දේ අගය කරන්න තමයි අපේ උත්සාහය. මේ අලුතෙන් දේවල් ළඟා කරගන්න, අලුත් යම් කිසි විදියක ඉලක්ක හදාගන්න එව නෙමෙයි. මේ ළඟා කරගත්ත දේ පිළිබඳ යම් කිසි විදියක හිතට මනාපයක්, සතුටක්, මේ වර්තමාන මොහොත පිළිබඳ මනාපයක් සතුටක් ඇති කරගන්නවා. මොකද මේ වර්තමාන මොහොතේ මේ විදියට සුවසේ සුඛී අත්තානම් පරිහරාමි කියලා කියන්නේ මේ සුවසේ මේ කටයුත්ත කරගෙන යන්න, සුවසේ මේ ඇවිදින්න, සුවසේ මේ වාඩි වෙලා ඉන්න, කොතෙකුත් කොපමණ දේවල් හේතු වෙලාද කියලා දන්නේ නැහැ. ඒ ෂණය කොච්චර වටිනා දුර්ලභ ෂණයක්ද කියලා අපිට අවධානයක් නැහැ. එතකොට මේ පුහුණුව කරනවා කියන්නේම යම් කිසි විදිහක මෙන්න මේ ලැබිච්ච ෂණයට ගුණමකු වෙන්නේ නැහැ. මේ ලැබිච්ච ෂණය වටිනාකමට ඒකට පිටුපාන්නේ නැහැ, ඒකට පයින් ගහන්නේ නැහැ. අන්න ඒ ස්වභාවය තමයි තනිකරම මේ පුහුණුවේ තියෙන්නේ. ඒතර සාමාන්‍ය අර බාහිර කෙනෙක්ට ගුණමකු වෙනවා කියන එක ඒ විදිහේ දෙයක්, මේකේ එක්තරා විදියක බාහිරවර්ති ප්‍රොජෙක්ෂන් එකක්. නමුත් ඇත්තටම මේකේ මේ මූල හේතුව මේකේ මුලට එනකොට ටික ටික තේරෙනවා මම මේ ලැබිලා තියෙන ෂණයට ගුණමකුයි. අන්න ඒකම හින්දා තමයි මේ විදියට වටපිටාවට ගුණමකු බවක් යොමු වෙන්නේ. ඒ විදියට වටපිටාවට ගුණමකු බවක් ඇති වෙන්නේ කියලා. අන්න එහෙනම් මේ තැනත්ත මොකද කරන්නේ? වැඩි වැඩියෙන් මේ ලැබිච්ච ෂණයට, අපි දන්නේ නැහැ කොතෙකුත් කොපමණ කාරණා, කොපමණ හේතු කාරණා එකතු වෙලාද මේ වර්තමාන මොහොත අපිට සුවසේ පරිහරණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නිකන් තාවකාලිකව මේ පේන දේවල් ටික දිහා බැලුවොත් ඔන්න මේ කයේ ලෙඩක් දුකක් නැහැ. මේ මනස වික්ෂිප්ත වෙලා මොකක් හරි මානසික රෝගයක් හැදිලා නැහැ. මේ කන්න බොන නැතුව මේ ඒ විදිහේ විවිධ ප්‍රශ්න වලින් පෙළෙන්න වෙලා නැහැ. මේ සියල්ල ලැබිලා තියෙනවා. ජීවිතේ නසන ප්‍රශ්නයක්, වෙහෙසක්, පීඩාවක් ඇවිල්ලා නැහැ. මේ නොයෙකුත් කාරණා ගොඩක එකතුවක් විදිහට අන්න මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ වර්තමාන මොහොතක් අපිට ගැළපිලා ඇවිල්ලා තියෙනවා. එතන මේ වර්තමාන මොහොත ඉක්මවන්න අපි කොච්චර දක්ෂද බලන්න, මේකට ගුණමකු වෙන්න අපි කොච්චර දක්ෂද බලන්න. අපි කියනවා අද නෙමෙයි හෙට, මෙතන නෙමෙයි වෙන තැනක, මේ කෙනා එක නෙමෙයි වෙන කෙනෙක් එක්ක මම මේ වර්තමාන මොහොත අගය කරනවා, ඒක බාර ගන්නවා කියන අදහසක් මේ තැනද තුල නැවත නැවත ඉදිරිපත් වෙනවා. අන්න ගුණමකු භවයේ තියෙන ස්වභාවය, මේ මේ මෙච්චර කාරණා හේතු කාරණා ගැළපිලා ඇවිල්ලා හරියට නිකන් අර කන ගැස් බෑවෙක් වියසිදුරෙන් අහස දකිනා වගේ යම් කිසි දුර්ලභ ක්ෂණයක් මතුවලා තිබිද්දිත් අන්න මොකද කරන්නේ? ඒකට ගුණමකුයි මේ තැනත්තා. ඒකට පයින් ගහනවා. ඒකට පයින් ගහලා කියනවා මෙතන නෙමෙයි වෙන තැනකදී මම මේ ගුණමකු නොවෙනවා, මේ දේ එක්ක නෙමෙයි වෙන දේකදී මම ගුණමකු නොවනවා, මේ තැනත් එක්ක නෙමෙයි වෙන තැනත් එක්ක මම මේ විදිහට වර්තමානයේ බාර ගන්නවා කියලා. ඉතින් කවදාවත් නොවන දෙයක්. කවදාවත් නොවන දෙයක්. ඒ විදිහේ ගුණමකු ස්වභාවයක් අපි තුල තියෙනවා. නැත්තම් පොඩ්ඩක් හිතුවොත්, කල්පනා කරොත්, මේ ලෝකෙ දිහා බැලුවොත් මෙච්චර ලෙඩු ඉන්න ලෝකේ මගේ කය ලෙඩක් නැහැ. මෙච්චර ප්‍රශ්න තියෙන ලෝකේ මට මේ විදියට ජීවිතේ නසන ප්‍රශ්නයක් නැහැ. මෙච්චර මේ යුද පිටි තියෙන ලෝකේ මම ඉන්න ප්‍රදේශේ එහෙම යුද්ධයක් නැහැ. මෙච්චර මේ මානසික රෝගී ස්වභාව සහිත ඒ දුර්වලතා සහිත මිනිස්සු ඉන්න ලෝකේ මගේ මනස වික්ෂිප්ත වෙලා නැහැ. ඔය හේතු කාරණා ටික ඔය වර්තමාන මොහොත ගැළපිලා වේ කොහොමද? සමහර විට අතීත කල්ප ගණනක ඉපයීමක් වෙන්න පුළුවන්. ඉපයීමක් වෙන්න පුළුවන්. නමුත් ඒ ඉපයීමට අපි පයින් ගහනවානි. ඒකට ಗುಣමකුයි. ඒකට ಗುಣමකුයි. ඒක බාර නොගන්න හේතු කාරණා දහසකුත් එකක් අපිට තියෙනවා. ඉතින් ඒ ಗುಣමකු වුණාම ඒ ෂණයට පිටු බෑවහම එතනින් එහාට බාහිර ආවර්ති ಗುಣමකු භාවයක් පිළිබඳ ඉතින් එච්චර ලොකුවට පුදුම වෙන දෙයක්වත් නැහැ. අර විදිහේ නොයෙකුත් නොයෙකුත් හේතු කාරණා. දැන් කාලේ හිටින් නම් කියනවා මේ 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 ආචිසියා ඒගොල්ලන්ගේ ආචිසියා මේගොල්ලෝ කරපු තේරීම් පවා ඔබේ ඔය වර්තමාන ස්වභාවයට ඔබට ඔය වර්තමානයේ ලැබිලා තියෙන දෙයට හේතු කාරණා වෙලා තියෙනවා. ඒ මුතුන් මිත්තෝ ඒ විදිහට ඒගොල්ලන්ගේ ජීවිතවලදී තෝරපු තේරීම් අපේ ඒ ඥාන තුල ඒ දේවල් තුල ලියවිලා තියෙනවා. එතකොට අන්න ඒව ඔක්කොම හේතු කාරණා වෙලා තමයි මේ කෙතක් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අම්මා තාත්තා මේ විදිහට මේ දෙදෙනා සම්බන්ධ වීම නිසා මේ කෙතක් හැදිලා තියෙන්නේ. ওই දිහේ හේතු කාරණා නොපෙනෙන තරම් මහ විශාල ප්‍රමාණයක් නිසා තමයි මේ කෙතක් හැදිලා තියෙන්නේ. එතකොට ඒ විදිහේ අවස්ථාවක් ඒ විදිහේ මොහොතක් අපි අගය කරන්නේ නැත්නම් ඒකට ಗುಣමකුණං. එතකොට එතනින් එහාට ගුණමක භාවයක් පිළිබඳ කතා කරන්න දෙයක් නැහැ. අන්න මේ තැනත්තාගේ හිතේ මේ ලැබිලා තියෙන විවේකය අගය කරන්න මේ තැනත්තා සූදානම් නැහැ. මොනවදෝ හොයමින් කල් ගෙවනවා. මොනවදෝ වෙන තැනක වෙන කලෙක මේ විදිහට මම මේ මොහොත අගය කරනවා කියලා මේ තැනත්තා කියනවා. දැන් සාමාන්‍ය ওই විදිහේ වෙහෙසකට පීඩාවට ලක් වෙච්ච කෙනකින් ඇහුවොත් දැන් ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? ආයේ මොකද්ද ප්‍රශ්න ටිකක් නම් කියනවා තමයි. නමුත් ඒක හැබෑවට ප්‍රශ්නයක්ද? මේ ඇත්තටම ප්‍රශ්නයක්ද? මේ ජීවිතේ නසන ප්‍රශ්නයක්ද? මෙච්චර මේ දඟලන්න ඕනි ප්‍රශ්නයක්ද කියලා බැලුවොත් ගොඩක් වෙලාවට එහෙම හේතු කාරණා නැත. එහෙම හේතු කාරණා නැත. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් අපේ මනස තුල තියෙනවා. අනේ ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ මේ මේකම ඇති දුගතියකට අරන් යන්නේ. යන්න දෙයක්වත් නැහැ. ඒක තමයි හොඳම වැඩේ. ආයි ගිහිල්ලා තියන්න දෙයක් නැහැ. දුගතියෙම තමයි ඉන්නේ. මොන දේ ලැබුණත් කෙඳිරි ගන්නවා. මොන දේ ලැබුණත් කියවනවා. දිව්‍ය ලෝකෙට ගියත් කියන අයියෝ මේක නැහනේ, මේක මෙහෙම නැහනේ, මේක ඇල්ල නැහනේ කියලා මොකක් හරි අඩුපාඩුවක් හදා ගන්නවා. හදාගෙන ඉතින් කෙඳිරි ගගා ඉන්නවා. අනේ එක්තරා විදියක පව් කියලා හිතෙනවා. මොකද මේ තියෙන වෙහෙස පීඩාව. අමුතු අපායක ඉන්නේ. කතා කරොත් වචනයක් දෙකක් කිව්වොත් කියන්නේ මොකක් හරි චෝදනාවක් තමයි. චෝදනාවක් තමයි මේ විදියට මේ 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 ප්‍රශ්නේ තියෙනවනි මට. ඒකයි අවුල. දැන් මේ විදියේ වෙදයක් නේ මගේ තුල තියෙන්නේ. ඒකයි අවුල. මෙන්න මේ විදියට නොයෙකුත් චෝදනා ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරමින් ඒ ඔස්සේ වෙහෙස ගනිමින් කල් ගෙවනවා. තර මේ ජනතාවගේ චරිත ස්වභාවයම තියන්නේ අර චෝදනා මුඛයෙන් කතා කරනවා. මම මට මේ ප්‍රශ්න ගොඩක්, මගේ මේ මට මේ මේ හින්දා බෑ, මේ 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 කෙනා මට ප්‍රශ්න ඇති කරා කියලා ওই විදියට මොකද්ද ඉදිරියෙන් තියාගෙන දඟලනවා. දඟලන්න හේතුව මොකද්ද? අර ඇතුළත තියෙන අර වර්තමාන මොහොතට තියෙන ද්වේෂය තනි කර. ඒකම තමයි වැඩ කරන්නේ. නැවත නැවත කියනවා මෙයා හින්දා තමයි මට ප්‍රශ්න, මේ දේ හින්දා තමයි මට ප්‍රශ්න, මේ වෙලාව හින්දා තමයි මට ප්‍රශ්න කියලා ඉදිරිපත් කරාට මොකද? අන්න පදනමේ තියෙන්නේ මොකද්ද කියලා ගත්තොත් අන්න අර වර්තමාන මොහොතේ ඒකට තියෙන ද්වේෂය. ඒකට ಗುಣමකුයි මේ තැනත්තා. ඉතින් ඒ ಗುಣමකු භාවය නොයෙකුත් ආකාරයෙන් අර විදිහට බාහිර වර්ති වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ಗುಣමකු වෙන්න පුළුවන්. ඒ විදිහේ ලැබිච්ච දෙයකට වේවා, ලැබිච්ච උදව්වකට වේවා, ඔයගේ දේවල් වලට ගුණමක් වෙන්න පුළුවන්. ඒ විදිහේ නොයෙකුත් ආකාරවලට මතුවලා යන්න පුළුවන්. නමුත් කොහෙද මේ නියම හේතු කාරණාව තියෙන්නේ කියලා බැලුවොත් අන්න අර වර්තමාන මොහොතට තියෙන ගුණමක් වූකම තමයි. ඒක තමයි. දැන් සාමාන්‍ය ඔය කොම්ප්ලේන් ගොඩාක් ඉදිරිපත් කරන කට්ටියගේ චරිත ස්වභාවය මසල බැලුවොත් ගොඩක් වෙලාවට තියෙන්නේ නිකන් අර මේ රඳන්න බැරි වර්තමානයේ මොහොතේ තියන්න බැරි හිතක් තමයි තියෙන්නේ. ඒක නිසා තමයි මෙච්චර කොම්ප්ලේන්. ඉවරයක් නැහැ. කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා ආහාරීමක් නැහැ. බොඩි විනාඩියකට දෙකකට අවධානය දුන්නොත් විනාඩි 30-40ක් ඉල්ලනවා මගේ මේ කොම්ප්ලේන් ටික තව තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. ඇයි මේ හේතුව අන්නර තියෙන ස්වභාවය. අපි තුම ඕකේ අනිත් පැත්ත මේ වර්තමාන මොහොතට ගුණමකු නැත්තම් මේ තැනත්තා අන්න අර විදිහේ ප්‍රශ්නනම් ගැටලු නම් තියෙන්න පුළුවන්. එංගේ වතේ අමාරු නම් තියෙන්න පුළුවන්. පොඩි පොඩි රෝග පීඩා තියෙන්න පුළුවන්. ඒ වුණාට මේ මැරෙන ලෙඩක් ඇවිල්ලා නැහැ නේ තාම. පොඩ්ඩක් හකුල පොඩ්ඩක් කැපුණාට මොකද ඇවිද ගන්න පුළුවන් නේ තාම. මොන මොනවාද ඔය ලෙඩ ටිකක් තව දෙක තුනකුත් තියෙනවා මේ දවස්වල. ඒත් ඉතින් යැපිලා ඉන්න පුළුවන් නේ තාම කියලා ගහනන්නේ නැහැ. ගානක් නැහැ. අර අර ලෙඩේ නම් තියෙනවා තමයි. ලෙඩේ තියෙනවා. නමුත් ඒක එච්චර වෙහෙසක් පීඩාවක් දනවන්නේ නැහැ. ඒක නිකන් දැක්කා නොදැක්කා වගේ තමුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. කරගෙන යන්න පුළුවන්. අන්න ඒ විදිහේ ස්වභාවයක්. ඒ විදිහේ ස්වභාවයක්, ඒ විදිහේ ශක්තියක් තමයි කියන්නේ. එතකොට අපි තමු කෙනෙක් මේ විදිහේ ලෙඩ රෝගෙකින් පෙළෙනවා කියලා දැනගත්තොත් වටපිටාවේ කෙනෙක් හරි කමක් නැහැ. ඒකට නිකන් මේ දිනහ ගන්න තරම් මේ දඟලන්න ඕනේ නැහනේ. දැන් පහුගිය දවසක අර මිනිස්සේ මේ වැඩ කටයුතු කරගෙන ඉඳපු එක්කෙනෙක් කවුද ඇවිල්ලා කියලා මෙයාට ෂය රෝගේ දුව ගිහලා. අනේ ඔක්කොමල වට වෙලා ෂය රෝගේ කියලා ෂය රෝගේ කියලා අනිත් කට්ටියටත් බෝ වෙනවා කියලා. අර මොන් මොනවාද ඔ පෙති ටිකකුත් බොන්න වෙනවා කාලයක් තිස්සේ කියලා. අර මිනිස්සේ ඇවිල්ලා කියනවා බලන්න ස්වාමීන් වහන්සේ මේ මේ මෙහෙම කතාවක් කියලා. මෙන් මෙච්චර මේ වැඩ කරගෙන ඉඳපු මිනිස්සයා මම. ඌට ෂය රෝගේ තියෙනවා නම් මෙලාට ඔක්කොමලට හැදිලා අලුතෙන් හැදෙන්න දෙයක් නැහැ. ඉතින් ඔකට ඔච්චර දඟලන්න ඕනේද? ඔකට ඔච්චර දඟලන්න ඕනේ නැහනේ. පොඩ්ඩක් නිකන් මොකද්ද ප්‍රශ්නේ කියලා බලලා විසඳුවා නම් හරි. අන්න බලන්න එච්චර ඒ උදව්වක් උපකාරයක් කරපු මිනිස්සෙට උනත් අන්න ගුණ මකු වෙන්නේ මොකක් හේඳද? අන්න අර තමුන්ගේ හිත තුල තියෙන ගැටලුව තමයි. තමුන්ගේ හිතල තියදල තියෙන ගැටලුව තමයි. අම්මෝ මටත් ඇදුනොත් මමත් ඉවරයි. අර රූපවාහිනී ඉස්සර ඇඩ්ඩේකුත් ගියා. ඉස්සර නම් බේතුත් නෑ. දැන් බේත් තියෙනවා කියලා හෙන්න කතන්දරයක් ගෙති ගෙති යනවා. චෝදනා චෝදනා මුඛයන් ඉදිරිපත් කරනවා. මේ මේ මේවා වෙන්න බෑ, මෙහෙම වෙන්න බෑ කියලා. කවදාවත් අහවර වෙන්නේ නැති ප්‍රශ්නයක් ඕක. කවදාවත් නිවනක් කියලා දෙයක් නම් ළඟපාතවත් ගෑවිලාවත් නැහැ. නිවන ගැන වෙන්න පුළුවන් කියන්නේ. නිවන ගැන වෙන්න පුළුවන් කතා කරන්නේ. නිවන ගැන වෙන්න පුළුවන් කටියට උපදෙස් දෙන්නේ. නමුත් පලාතක ගෑවිලා නැහැ. හොඳටම සුවර් සුද්දටම විශ්වාසයට කිව්ව හැකි. ඉතින් එන්නේ ඒක තමයි වැඩේ. අර විදිහේ ප්‍රශ්නයක් අහම හොයාගන්න පුළුවන්. මේ විදිහේ ගුණමකු ස්වභාවයක් එනවා මේ තැනැත්තා. කොහොමද මේ තැනැත්තට මේකට කටයුතු කරන්නේ? අර විදිහේ ඒක අරගෙන වෙහෙසක් පීඩාවක් හදාගෙන පිස්සුව හොඳටම වැඩි කරගන්නවද? නැත්තම් කොහොම කොහමරි දරාගෙන යනවාද කියන ප්‍රශ්නේ තියෙන්නේ. අන්නේ මයින්ඩ් සෙට් එක තියනවා නම් ඒ තැනැත්තා අපායකට ගියත් අනේ දුකක් නම් එන එකක් නැහැ. අපායකට ගියත් මේ ජොලියෙන් ඉන්න පුළුවන් වෙයි. මොකද හේතුව අන්න අර බලන බැල්මේ තියෙන ස්වභාවය. ප්‍රශ්න ගැටලු වෙහෙස පීඩා පොඩි පොඩි දේවල් තියෙන්න පුළුවන්. නමුත් මේ මැරෙන ලෙඩක් ඇවිල්ලා නැහැනේ තාම. මැරෙන තරම් ලෙඩක් ඇවිල්ලා නැහැනේ. අන්න ඒක අගය කරන්න පුළුවන්ද? මේ විදිහට දිවිනහන ප්‍රශ්නයක් වටපිටාවෙන් ඇවිල්ලා නැහැනේ. ඒක අගය කරන්න පුළුවන්ද? මේ මනස වික්ෂිප්ත වෙලා නැහැනේ. ඒක අගය කරන්න පුළුවන්ද? අන්න ඒකට ගුණමක් නොවී ඉන්නකෝ පළවෙනියට. බාහිර ලෝකෙ කෙසේ වෙතත් අන්න ඒ ගුණමකු නොවෙන ස්වභාවයක් අපි තුළ තියෙනවා නම් ඒකම ඇති නිවනකට. වෙන මුකුත් ඕනේ නැහැ. දැන් ඊයේ 3 දෙනෙක් ඇවිල්ලා ඉඳියා අලුතෙන්. දෙන්නෙක් බෞද්ධයෝ. දෙන්නෙක් ඇවිල්ලා ඉන්නේ මොකටද? මේ මේ විදිහේ ප්‍රතිපදාවක් භාවනාවක් කළා. මේ විදිහට අන්න යම් කිසි විදිහක නිවනක් සාක්ෂාත් කරන්න කියමුකෝ. නැත්තම් යකිසි කලක මේ ලෝකෙට නැවත නොඑන්න කියමුකෝ. එයාසේ තව කොල්ලෙක් ඉඳියා. මං ගෝ මේ දෙන්න නෑ. දැන් වයසට ගිහිල්ලා හැට පැනලා හොට බිමැල්ලා ආපු කට්ටියනේ. ඔයා මොකද ආවේ මේ? තාම අවුරුදු 20 ගානයි මෙඩිකල් කොලේජ් ඉගෙන ගන්නවා. මොකද මේ වගේ වැඩකට ආවේ? මොකද එන්න හිතුනේ කියලා ඇහුවා. මොක මේක කියනවා. මම නම් ආවේ මේ මට මේ මනස ටිකක් මේ සැහැල්ලු කරගන්න, මගේ මේ මේ ආතතිගත තත්ත්වය පොඩ්ඩක් අඩු කරගන්න. මේ විදියට මේ මේ වැඩ කටයුතු වැඩේ වැඩිය සාර්ථකව කරගෙන යන්න පුළුවන් මනසක් හදාගන්න, ඒ වගේ අදහසකින් තමයි මං ආවේ කියලා මේ ළමයා කියනවා. ඉතින් එතකොට මං කිව්වා මේ ළමයාට ලේසි වැඩේ. මොකද එයාට තේරෙනවා මේ සාමාන්‍ය ඵලයක් තමයි එයා හොයන්නේ. මේ 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 ජීවිතේදීම ලබන්න පුළුවන් ප්‍රතිපදායේ ඵලයක්. මේ යැපිලා ඉන්න පුළුවන්. ඒක හරි ලේසි. අන්න මේ වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන්. අර විදිහට මේ ලැබිච්ච දේවල් වලට ගුණමකු නොවී ඉන්න පුළුවන්. ඒ ඉලක්කය හරිම ප්‍රායෝගිකයි. ඒ ඉලක්කය හරිම සාර්ථකයි. අර විදිහට ලොකු ඉලක්ක තියුණාට මොකද ඒ වර්තමාන මොහොත ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ අපි හොයන්නේ ගොඩක් වෙලාවට. ඒ වෙනුවට මේ සරලව මේ වර්තමානයේ සුවසේ මම මේ කය පරිහරණය කරනවා. ඒක තමයි මගේ ප්‍රතිපදාව. ඒක තමයි මගේ ඉලක්කය. එතනින් එහාට ඉලක්කයක් නැහැ. ඒකම ඇති අර විදිහට නිවනක් වුණත් ලැබෙන්න. මොකද වෙන්නේ? අන්න මේ තැනත්තා මේ විදිහේ මේ ලැබිච්ච අවස්ථාව සුවසේ පරිහරණය කරනවා. මේ අධ්‍යාපන කටයුතු කරනවා වෙන්න පුළුවන්, වෙහෙසෙනවා වෙන්න පුළුවන්. අර විදිහට නොයෙකුත් ප්‍රශ්න ගැටලු තියෙනවා වෙන්න පුළුවන්. ලෙඩ රෝගත් නැතුවා නොවේ. නමුත් මේ ලැබිච්ච ක්ෂණය සුවසේ පරිහරණය කරනවා. ඒ ෂණය බොහොම දුර්ලභ ෂණයක්. ඒ ෂණය බොහොම අමාරුවෙන් ලැබෙන දෙයක් කියන ඒ පරිහරණය විතර අවශ්‍ය වෙන්නේ. ඒ පරිහරණය විතර අවශ්‍ය. දැදා පොඩි ගමනක් ගියා. මේ සතිපාසල වැඩසටහනකට පොඩි පොඩි දරුවෝ ටිකකට 3-4 පන්ති. එතකොට 3-4 පන්ති. 1-2 කට්ටිය ඉඳියා ඒගොල්ලන්ට ඉතින් අර තේරෙන්නේ නැහැ නේ කියන එක. 3-4 වගේ වෙනකොට කියන දේ තේරෙනවා. හැබැයි අර කරප්ටෙලා නැහැ තාම. කරප්ටෙලා නැහැ. ඉතින් කියන විදිහට පොඩි උන් ටික ඇස් දල්ලගෙන කන් දල්ලගෙන තමයි ඉන්නේ. ඉතින් අර මොකද්ද කියන්නේ ඒක කරනවා. ඉතින් ළමයි 20ක් 30ක් 40ක් 50ක් මේ වගේ පිරිසක් අන්න මේ දිහේ මඟ පෙන්වීමකට මේ විදිහේ පුහුණුවකට යොමු කරන්න ලැබුණු ඒ අවස්ථාව, ඒ ෂණය අන කොච්චර වටිනා දෙයක්ද. ඉතින් අපිත් එක ගිය පිරිසෙන් කෙනෙක් කියනවා මෙන්න මෙන්න ස්වාමීන් වහන්සේ මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මේ ළමයි ටික පුදුම ජොලියකින් උඩ පයින්නවා දඟලනවා මේ ගේම් එකක් වෙලාවේ. ඉතින් මං කිව්වා මටත් ඒ ජොලිය ගන්න ඕනේ, මොකද කලාතුරකින් හම්බු වෙන්නේ. හම්බ වෙච්ච වෙලාවේ අර ගන්න ඕනේ. හම්බ වෙච්ච වෙලාවේ මග අරින්න හොඳ නැහැ. අර පොඩි උන් ටික අතරෙම හාමුදුරුවොත් ගිහිල්ලා ඒ ගේම් එකේම තමයි ඉතින්. හාමුදුරුවෝ තමයි ඕඩර් දෙන්නේ. අර කට්ටිය ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්නවා. ඔළුවේ අත ගා ගන්නවා, පතුල් අල්ලනවා, ආපහු ඔළුවේ අත ගා ගන්නවා, පතුල් අල්ලනවා, hina වෙනවා, වටපිට බලනවා, ආපහු බලනවා. ඔහොම තමයි. අන්න ඒ ලැබිච්ච අවස්ථාව අපිට අගය කරන්න බැරි නම්, ඒ ලැබිච්ච මොහොතේ ෂණේ අගය කරන්න බැරි නම්, ඒකට ගුණමක් උනා. ඔන්න ඔය විදිහේ සරලව මේ සුවසේ මේ ලැබිච්ච ආත්මය, මේ ලැබිච්ච ෂණය මම පරිහරණය කරනවා. අන්න ඒ ගුණමකු නැති ස්වභාවය තියෙනවා නම් එතනින් එහාට වෙන නිවනක් ඕනේ නැහැ. එතනින් එහාට වෙන නිවනක් ඇත්තෙත් නැහැ. අන්න ඔය සරල වටහා ගැනීම අපිට තේරෙන්නේ නැහැ නේ. අපි ප්‍රතිපදාවකට බැසගත්තත් පැවිදි වුණත් කියනවා මොකද්දෝ ඈත ඉලක්කයක් තියෙනවා. පැවිද්දෙක් එක පොඩ්ඩක් කතා කරලා බලන්න. අනේ මේ පුදුම ලතෝනියක් නේ තියෙන්නේ. පුදුම වෙහෙසක් පීඩාවක් තියෙන. අර අහගෙන ඉන්න එක්කෙනාට දිනහ ගන්න හිතන ගානට මේ කොම්ප්ලේන්ට් තමයි. මම එහෙම ගුවාද මොකද මම වෙන තැනකට එහෙම ගියා නම් වෙන ගුරුවරයෙක් එහෙම දැක්කා නම් එහෙනම් මං හිතනවා මේක තමයි නෝම් එක කියලා. මොකද්ද පරණ පිනකට වගේ තමයි මෙහෙම වෙනසක් දැක්කේ. නැත්තම් මුළු පැවිද්දෝන්ගෙන් වැඩි හරියක් ඉන්නේ මේ අමුතු කටුක වෙහෙස පීඩාවක. හැම වෙලේම මූණ නිකන් අට කරගෙන තමයි ඉන්නේ. මූණ අට කරගෙන ඉන්නේ. ඒක නෝම් එක කියලානේ අපිට හිතෙන්නේ. මේක තමයි නෝම් එක. මේ පැවිද්දා කියන්නේ අමුතු විදියක අනුන්ගෙන් කාලා, අනුන්ගෙන් ඇපිලා, අනුන් දුන්න ගේ කර වැසලා, අනුන් දුන්න ආහාර, අනුන් දුන්න සිවුරු ඔක්කොම නිකන් පොරවල දුක් විඳින එක්කෙනෙක්. කේන්ද්‍රගාන එක්කෙනෙක් කියලා තමයි බැලූ බැල්මට පේන්නේ. ඒක තමයි නෝම් එක කියලා හිතෙන්නේ. මොකද්දෝ ඉතින් අර පරණ හේතු කාරණාවකට වෙනස් විදියක දෙයක් දැක්කා. මේ අනුන්ගෙන් කාලා, අනුන්ගෙන් යැපිලා, මේ කාගේදෝ කුටියක ඉඳලා, මේ විදියට විවේක පරිසරයකුත් ලැබිලා, ඈ මෙච්චර මේ දේවල් ඔක්කොම ලැබිලා තිබිදි තවත් මොනවද කේන්ද්‍රගාන තියෙන්නේ? තවත් මොනවද හොයන්න තියෙන්නේ? තවත් මොනවද චෝදනා කරන්න තියෙන්නේ, තවත් මොකටද වෙන වෙන කට්ටියගේ අඩුපාඩු හොයන්නේ කියලා බැලුවොත් අන්න ඒ අවස්ථාව. ඉතින් ওই ටික ඔක්කොම ලැබිලා ජොලියෙන් ඉන්න බැරි නම්, විවේකයෙන් ඉන්න බැරි නම්, හිනා වෙලා ඉන්න බැරි නම් මොකක්ද ඇති වැඩේ? මොකක්ද ඇති වැඩේ? එන්නේ ඒ ගුණමකු භාවය බලන්න. ගිහි කෙනෙක්ට නම් පස්ස තියෙනවා කියලා හිතුවා කියන්නේ පස්ස මොකුත් නැහැ. ඒතකොට තමයි හරිම පස්සේ මතුවලා එන්නේ. ඉතින් ඒක වෙනම කතාවක්. කෙසේ නමුත් අනර නෝම් එකක් විදිහට අපිට පේනවා මේ වැවිද්දෝ කියන්නේ නිකන් අමුතු අපායක ජීවත් වෙන සත්ත්ව කොට්ටාසයක්. දැක්කොත් මූණ දෙල්ලෙලා කතා කරොත් කේන්ද්‍රීය චෝදනාවක් අසනීපයක් තමයි කියන්නේ. ඉතින් මෙච්චර මේ දේවල් ඔක්කොම ලැබිලා ඔය සාන්තිය නැත්තම් අයි කවදාවත් ලැබෙන සාන්තියකුත් නෙමෙයි ඒක. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් තියනවා අපේ මේ හිත තුළ. මොන දේ ලැබුණත් අපි ගුණමකුයි, අපිට බෑ මේ ලැබිච්ච දේ අගය කරන්න. අපිට බෑ මේ වර්තමාන මොහොතේ මේ ආත්මය සුවසේ පරිහරණය කරන්න. අපි මොකද්දෝ චෝදනාවක් කුණු ටිකක් ඒකට ගෙනහැලා දාගන්නවා. පැවිද්දෙගෙන් වැඩි ඕනේ නැ නිකන් කතා කරාම මිනිස්සෙට හිත පැහැදෙන්නේ නැහැ. ගනුදෙනු කරාම මේ මිනිස්සයා යම්කිසි විවේකයෙන් ඉන්නවායි කියලා තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කතා කරන කෙනාගෙත් හිත සැහැල් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් වැඩක් නැහෙනි. එහෙම නැත්තම් වැඩක් නැහැ. දොය සාමාන්‍ය ඔය පරණ ගුරුවරු ගැන එහෙම ලියවිච්ච පොත්වල තියෙනවා මේ මොකද්දෝ ප්‍රශ්නෙකට යන්නේ මේ යන කෙනාගේ ප්‍රශ්නයක්. යන කෙනාගේ බරපතල ප්‍රශ්නයක්. දැන් අනේ ඉතින් මොකද කරන්නේ දැන් ඉතින් ලොකු හාමුදුරුවන්ටවත් කියලා ගිහින්න කිහිල්ලා කියනවායි කියලා ඔන්න ඉතින් යනවා. ගිහිල්ලා එතන සාමාන්‍යව හවස 6ට 7ට වගේ බුද්ධ වන්දනාවකින් වගේ පස්සේ ඉතින් මොකද කරන්නේ මේ ගිහිල්ලා ඒ සභාවේ වාඩි වෙලා ඉන්නවා තමුන්ගේ වාරය එනකන්. මේ ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙහෙවන සභාවක වාඩි වෙලා ඉන්නවා තමුන්ගේ වාරය එනකම් මොකක් සඳහාද? අන්න අර මගේ ප්‍රශ්නෙට පොඩි විසඳුමක් සාන්තියක්. නමුත් අර වටපිටාවේ කට්ටිය එක කතා කරනවනේ කලින් ආපු අපොයින්ට්මන්ට් වලට ඇඩ්‍රස් කරනවනේ. ඉතින් එහෙම අහගෙන ඉන්නකොට අර ස්වාමීන් වහන්සේගේ අර විදිහට හිත නිවාගත්ත කෙනෙක්ගේ අර විදිහට සැහැල්ලු හිතකින් ජීවත් වෙන කෙනෙක්ගේ අර විදිහට මේ වර්තමාන මොහොතට ගුණ මකු නැති කෙනෙක්ගේ අර වයිබ් එක දන්නේම නැතුව අර වටපිටාවටත් එනවා. දැන් ගිය ප්‍රශ්නෙත් අමතකයි ටිකක් කියලා යනකොට මීනා වේවි අර කහගෙන ඉඳලා අන්තිර කල්පනා කරනවා මම ආවේ මොකටද දැන්? ආ මමත් ආවේ ප්‍රශ්නෙකින්. දැන් ප්‍රශ්නේ මතකත් නැහැ. ඒ වෙනකොට අන්න අර තියෙන වයිබ්‍රේෂන් එක මෙතනත්ගේ හිතේ ස්වභාවය වෙනස් කරා. ඔන්න ඕක තමයි පැවිද්දෙක්ගේ තිබිය යුතු වටිනාම අත්‍යන්ත ලක්ෂණය. කතා කරාම කෙනෙක්ගේ හිත පැහැදෙන්න ඕනේ. මේ මනුස්සයා විවේකයකින් සැහැල්ලුවකින් ඉන්නවා. ඒ විවේකයේ සැහැල්ලුව අරයටත් දැනෙනවා. එන්නේ ඒක දැනෙනවනේ ප්‍රමාණවත්. එහෙම දැනෙන්නේ නැත්නම් අර කලින්ට වැඩිය වෙහෙසක් පීඩාවක් මතුවලා එනවනම්, කලින්ට වැඩිය අසනීප ටිකක් කියවනවනම්, කලින්ට වැඩිය ප්‍රශ්න ටිකක් පැවිද්දට තියෙනවනම් මොකද්ද මේ පැවිද්දෙන් ඇති වැඩේ? අන්න අර සාමාන්‍ය ඵල. මේ ආත්මෙම ලබන්න පුළුවන් ඵලේ මොකද්ද? මේ විදියට මේ සුවසේ කල් ගෙවන්න පුළුවන්. හිත විවේකයෙන් කල් ගෙවන්න පුළුවන්. දැන් ඊයේද කොහෙද හම්බුණා මේ Zoom කට්ටියක්. කල් දැන් Zoom කට්ටිය සැබැහින් දැක්කම අඳුරන්න බෑ. කමන්න මේ තැනත්ත නම් අඳුර ගන්න පුළුවන්. ෆැමිලි එක එක්කම ඇවිල්ලා ඉඳියා. මෙන්න දුව, මෙන්න පුතා, මෙන්න මහත්තයා කියලා ඔන්න ඔක්කොම අඳුනලා දීලා. ඉතින් කතා බහ කර කර ඉඳියා. විනාඩි 40ක් 50ක් වගේ කතා කරා. අඳුර කතා කරාම මේ අර පොඩි උන් දෙන්නගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මෙයා මේ ගේම් ගහන්න ඇබ්බැහි වෙලා, ඔන්ලයින් ගේමින් වලට ඇබ්බැහි වෙලා මේ පුතා නෑ අවුරුදු 15යි. ඉතින් ස්වාමීන් වහන්සේ මොකක් හරි අවවාදයක් කරන්න. මං ගෝවානේ මමත් හරි ආසයි. මමත් ඒ දවස්වල ට්‍රේවියන් කියලා එකක් ප්ලේ කරා. මට මේ විදියට පිටරටක මේ මම නිදිය ගන්න පැය 12 බලා ගන්න ලස්සන ගෑනු ළමයෙකුත් සෙට් වෙලා ඉඳියා. අපි දෙන්න එකතු වෙලා මේ විදියෙ ඔන්ලයින් ගේම් එකක් ගැහුවා. අය නිකන් ලාවට එමත් නෙමෙයි හොඳටම සෙල්ලම් කළා. අර නිකන් අර පිස්සුව හොඳටම තියුණයි කියලා. ඉතින් අර අම්මා ඔළුවේ අත ගහ ගන්නවා. දැන් මේ ගෙනාවේ ඇඩික්ෂන් එක අඩු කරන්න නේ බන්ති. දැන් ඇඩික්ෂන් එක වැඩි වෙනවනේ කියලා කියනවා. ඉතින් ඒක තමයි වැඩේ. අන්න පොඩ්ඩක් නිකන් කතා බහ කරලා විවේකින් ඉඳලා යන් ඔය නිකන් ඔය වයසේ ළමයින්ට උපදෙස් දීලා බේරන්නත් බෑනේ. බේරන්නත් බෑ. තව ටිකක් වැඩිපුර ගේම් ගැහුවොත් කොල්ලට දවසක තේරෙයි මේක වැඩක් නැති වැඩක්. ඒක තේරෙනකන් ඉන්න එපැයි. අර සමනලයා නිකන් එකපාරට මතුවෙන්නේ නැහනේ. දැලඹුවා ඉන්නවා. දැලඹුවා ඉන්න ඌ කකා කකා ඉන්නවා. ඉඳලා 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 දවසකට කෑම ඇති වෙනවා. කෑම ඇති වෙලා ඌ මොකද කරන්නේ? අර මොකද්දෝ එකක් හදාගෙන වැද ගන්නවා. ඊට පස්සේ දවසක කාලෙකින් තමයි අන සමනලෙක් බිහි වෙන්නේ. ඒක තමයි ක්‍රමවේදේ. ආස්වාද ආදීනෝ නිස්සාරණ කියලා කොටස් තුනක් තියෙනවා ඕනම දෙයක. අනේ එතකොට ආස්වාද පක්ෂේ ඉන්න කට්ටියට බණ කියන්න හොඳ නැහැනේ. නිකන් ඇයි අප්පා ඒ පාටියටත් ගිහිල්ලා නිකන් පාටි පූප කෙනෙක් වෙන්නේ? එහෙම ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. ඒ වෙනුවට ඒ කාලේ ගෙවෙන්න දෙන්න ඕනි. දවසක යාම ඇවිල්ලා කියනවා දැන් නම් මේක ඇති. දැන් නම් මේක ඇති. ඒක සමහර විට මේ ජීවිතේ නොවෙන්නත් පුළුවන්. සමහරු ඒ මේරීම එන්නේ නැහැ ඒගොල්ලන්ට. ඉතින් මොකද කරන්නේ? ඉතින් මොකද කරන්නේ? ඒක කරන්න දෙයක් නැහැ. ඒ අදාළ අවස්ථාව අදාළ කාලෙදී අන කල්ප කීපයකින් හරි දවසක එයි. ඒ එනකන් ඒ අවස්ථාව ගන්න බෑ. ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි පොඩි උන් දෙන්න එක්ක හොඳට මේ ජොලියක් දාලා කතා කරලා අම්මා තාත්තටත් තේරුණා වැඩේ දැන් මේ අවවාද දෙන එක හරියන්නේ නැහැ මේ මේ හාමුදුරු එක්ක. දැන් මුන් දෙන්න එක්ක මේ නිකන් ඒවා මේවා වල්පල් තමයි ඔක්කොම දොඩවන්නේ. අවවල්පල් ටිකක් කියමු. එතනින් එයාට මුකුත් ඕනේ නැහැනේ. කොල්ලා ගේමින් කෙල්ල ආනවා ඔක්කොම මේ 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 කැලේ ඉන්න සත්තු ගැන. සත්තු ගැන තමයි එයාගේ උනන්දු දෙන්නේ. ඉතින් මං කව රිට්‍රීට් එකට ආව නම් අන්න සත්තු ටිකක් අඳුන ගන්න පුළුවන්. වැඩි වැඩියෙන් අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ අර ඔෆිස් එකේ ඉස්සරහා ඉන්න රිලව් ටික පෙන්නලා උන් දිහා තමයි දැන් ඇස යන්නේ. උන් එක්ක උරත අපෝ මේ පහල ආරන්නේ රිලව්. උන් එක්ක යාළු වෙන්න එපා. ඉහළ ආරන්නේ රිලව් එක්ක යාළු වෙන්න. මේගොල්ලෝ නිකන් අර මේ කාස්ට් එකෙන් පොඩ්ඩක් අඩු කට්ටිය. ඉහළ ආරන්නේ තමයි ඔරිජිනල් රිලව් ඉන්නේ. මුං ගණන් ගන්න එපා. ඉතින් දැන් අර මොකද්දෝ මේ වෙන්නේ කියලා කල්පනා කරනවා. ඉතින් එන්නේ ඒ කතා බහ කරාම නිකන් හිතට සැහැල්ලුවක් විවේකයක් දැනෙනවා නම් ඒ ඇති හොඳටම. ඒ ඇති හොඳටම. එතනින් එහාට වෙන මහා ලොකු ධර්මයක් ගෙනහලා දෙන්න දෙයක් නැහැ. එහෙම ගෙනහලා දුන්නට ගොඩ දෙනෙක් බාර ගන්න සූදානමකුත් නැහැ. ඒක නිසා අන්න අර මේ ලැබිච්ච මොහොත ලැබිච්ච ෂණය අපි අගය කරන්න බලමු. ඒ වර්තමාන මොහොත අගය කරන්න බලමු. ඒකට ಗುಣ මකු නොවි ඉන්න බලමු. ඒකම ඇති අර විදියට භාග්‍යතුන් වහන්සේ කියනවා වගේ අපිට නැවතත් මේ ලෝකෙට නොඑන්නම ඒ පමණ ඇති. ඒ සරල බාර ගැනීමම ඇති. ඒක බාර ගන්නේ නැතුව අන්න හොයනවා නම් පරීක්ෂා කරනවා නම් කල්පනා කරනවා නම් ඒක කවදාවත් හොයලා පරීක්ෂා කරලා ඉවර වෙන ගමනක් නම් නොයි. ඉවර වෙන ගමනක් නම් නොයි. ඉතින් එන්නේ මේ විදියට ක්‍රමානුකූලව ටිකෙන් ටික අන්න හොයා ගන්න ඕනේ, බලන්න ඕනේ. මට වැඩි වැඩියෙන් මේ වර්තමාන මොහොතේ මේ ලැබිච්ච සුවසේ මේ ආත්මය පරිහරණය කරන්න ලැබිච්ච මේ අවස්ථාව මට ඒකට ගුණමකු නොවී ඉන්න පුළුවන්ද කියන ක්‍රමානුකූල උත්සාහය දරන්න. ඒ දරනකොට දරනකොට තේරෙනවා අන්න මේ වර්තමාන මොහොත බාරගන්න බාරගන්න මගේ මේ හිත විවේක වෙනවා. සැහැල්ලුවකට විවේකයකටපත් වෙනවා. වැඩි වැඩියෙන් සැහැල්ලු විවේක මනසක් මා තුළ මතුවෙලා එනවා. දැන් පහුගිය දවසක ඒක නම් මාස දෙකක් විතර භාවනාවක යෙදිච්ච කෙනෙක් සුදු මහත්තයෙක් අන්න ජර්මනී ඉඳලා ඇවිල්ලා බොහොම හොඳ මනුස්සයා. මාස තුනක් මම ඉන්නවා කියලා ඔන්න මාස තුනක් නැවතිලා ඉඳලා දැන් දෙකක් විතර ගිහිල්ලා. දෙකක් විතර ගිහිල්ලා. දැන් මෙයා කියනවා මගේ හිත රඳන්නේ නෑ මේ හුස්මේ. මගේ හිත රඳන්නේ නෑ මේ පියවරවල. ඒ වෙනුවට එක එක urges අර නිකන් අර psychological wounds වගේ දේවල් ඉදිරිපත් වෙලා එනවා. ඊයේ හවස මම විනාඩි 35ක් විතර ඇඬුවා. මොකවත්ම හේතු කාරණාවක් නෑ. මොකවත්ම හේතු කාරණාවක් නැහැ. අඬන්න හේතුවක් නැහැ. හැබැයි අඬනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් මතුවලා එනවා කියලා කියනවා. එතකොට මෙන්න මේ මේ කියන කතාව මේ ප්‍රතිපදාවේ යම්කිසි ආකාරයක අපි කියන්නේ මන්සන්ධියක් වගේ. මොකද්ද මේ මන්සන්ධිය? අනර මේ සප්‍රෙස් කරපු දේවල් තමයි එන්නේ. thoughts, emotions වෙන්න පුළුවන්. ඒ දේවල් මතුවලා එනවා. ඒ දේවල් මතුවලා එනකොට අපි කොහොමද මේක දිගටම සප්‍රෙස් කරගෙන ඉන්නවාද කියන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට හේ වෙලාවට සප්‍රෙස් කරගෙන ඉඳියොත් අර විදිහට ඔබාගෙන ඉඳියොත් යටිපහු කරගෙන ඉඳියොත් මොකද වෙන්නේ? අන්න ටික දවසකින් ලොකු ආතතියක් වෙහෙසක් ඇති වෙනවා. මොකද හේතුව මේ හීලින් ප්‍රොසෙස් එකක් යන්නේ. එතකොට ඒකට අපි එරෙහි වෙනවා. ඉතින් මං ගුවා මේ හරියට නිකන් රබර් බෝල වතුර යට ඔබා ඉන්නවා වගේ ඔයා. එක බෝලෙකුත් නෙමෙයි. ඈ බෝල ගණනාවක් බෝල 10ක් 15ක් රබර් බෝල වතුර යට ඔබා ඉන්නවා වගේ. ඉතින් මිනිහාම කල්පනා කරලා කියනවා මට අත්මදි වෙනව නේද එතකොට. අත්මදි වෙනවා. ඒ ඉතින් රබර් බෝලයක් දෙකක් නම් කොහොම හරි ඔබාගෙන ඉඳි හැකි. බෝල 10ක් 15ක් ඔබාගෙන ඉන්නකොට එකක් ඔබනකොට තව එකක් මතු වෙනවා. ඒක ඔබනකොට තව දෙකක් මතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තමයි හිතවිලි හැඟීම්වල තියෙන්නේ. එතකොට යම්කිසි අවධියක් එනවා අර හනිමූන් ෆේස් එක නෙමෙයි භාවනාවේ තියෙන නිකන් අර හනිමූන් ෆේස් එක නෙමෙයි. කාලෙත් එක ගිහිල්ලා නිකන් අර යථාර්ථය කියන එක හොඳට හම්බටම ඇවිල්ලා වදිනවනේ. අන්න ඒ වෙලාවක් තමයි මේ කියන්නේ. එතකොට ඒ වෙලාවට මොකද්ද එයාට කරන්න පුළුවන් වැඩේ? එයාට අන්න අර එන ඈජස් වලට අර හැඟීම් හිතිවිලි විදියට ඒ මතුවෙලා එන දේවල් වලට යම් කිසි විදියක ඉඩ දෙන්න වෙනවා. ඒ දේවල් වලට එයාගේ ඒ නිරූපණය කරන්න ඉඩ දෙන්න වෙනවා. අඬනවා නම් අඬන්න පුළුවන්. අර විදියට ඒ හිතිවිලි හැඟීම් යටපත් නොකර මෙයා ඒවට ඉස්මතු වෙන්න ඒවට යම් කිසි විදියක පිටව යන්න ඉඩ දෙනවා. අන්න ඒ ඉඩ දීම හරි වැදගත්. එහෙම නැත්නම් ඔතනින් එහාට එක්කෝ මේ භාවනා ක්‍රමය මට වැරදුනා, එක්කෝ මේ ගුරුවරයා හරි නැහැ, එක්කෝ මට මොකක් හරි වෙන මොකක් දෝ කර්ම ශක්තියක් මත වෙලා ඇවිල්ලායි කියලා දමල ගහලා යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ විදිහ අදහසක් තමයි මතුවෙන්නේ. නමුත් කමටහන හරියට සුද්ධ වෙනවා නම් මෙතනතර කියන්න ඕනේ ඔන්න ඔය ටික ඔහේ එන්න දෙන්න. ඒ වටේ අවස්ථාව දෙන්න. ඒ දේවල් ඒ ඇජස් මතුවෙලා එයි. කමක් නැහැ. ඒ වෙලාවට හරි අමාරුයි. කාලසටහන කරගෙන ඉන්නත් අමාරුයි. මේ විදියට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නත් අමාරුයි. හරි අපහසුවක් අමාරුවක් දැනෙනවා. මෙතනතා කියනවා මට මේ විදියට මේ වටපිටාව එක්ක ද්වේෂය එනවා. මම මේ කාලේ නාස්ති කරනවානේ මේ වගේ තැනකට ඇවිල්ලා. ජර්මන් කාර්යඥයෙක් අප්පා. එතකොට කොහොමත් ඉතින් ටයිම් ටේබල් වලට ප්‍රඩක්ටිවිටි එෆිෂන්සි කියන ඔළුවේ නිකන් මුල් බැසගත දේවල්නේ. එතකොට මේ අපරාධේ මම කාලේ නාස්ති කරනවානේ වගේ කියලා මේ විදිහ හැංගීම් වෙනවා, ඉරිටේෂන් වෙනවා, මේ විදිහට තරහ මට ඇති වෙනවා කියලා කියනවා. අන්න නියම භාවනාව. දැන් ඔන්න යථාර්ථයේ රියැලිටි කියන එක හොම්බෙම ඇවිල්ලා වැදුනා. ඒ වෙලාවේදී අපි ඒ සුව සේවාවට ඉඩ දිය යුතුයි. අන්න අර මෙච්චර කල් මේ හිත තුළ සැඟවිලා ටියුන තුවාල වගේ දේවල් ඒ සැරව ගැලීම් ඔන්න පටන් ගන්නවා. සමහර විට මේ තුවාල මේ දේවල් තමයි අන්න අපිට මේ වර්තමාන මොහොතට මෙච්චර ගුණමකු කරේ අපිව. වර්තමාන මොහොතට සාදර නොවෙන්න හේතුකාරා වුණේ මේ දේවල් තමයි, මේ ඈජස් තමයි. එතකොට ඒවට පිට වෙලා යන දෙන්න ඕනි. අඬන්න හිතෙනවා නම් අඬන්න. අප්පා මොකද්ද ඕකේ? අවුලක් නැහෙනී. අඬන්න අවුලක් නැහැ. එහෙම නැත්නම් hina වෙනවා නිකන් හේතුකාරණ රහිතව. ඉතින් ඒ එහෙමනම් ඔය hina වෙලා ඉන්නකෝ හේතුකාරණ රහිතව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ ආරණ්‍යයක් පිටවලා තියෙන්නේ, මේ විදිහේ පරිසරයක් හදලා තියෙන්නේ අන්න ඒක නිසා. මොකද මේ ගමේ ඉඳලා hina වුණොත් හේතුකාරණ නැතුව, ගමේ ඉඳලා ඇඬුවොත් හේතුකාරණ නැතුව අන්න මොකද වෙන්නේ? එතකොට කියනවා පිස්සු පිස්සු කියලා පැනවීමක් කළා. ඔන්න මොකද්දෝ දෙයකට යොමු කරන්න ඉඩ තියෙන වටපිටාවේ කට්ටිය. නමුත් මේ ආරණ්‍ය එකට අහම කවුරුත් නැහනේ ජජ් කරන්න, මේ විදියට මේ ප්‍රමාණ කරන්න කවුරුත් නැහනේ, මේ ගහකොළ එහෙම කරන්නේ නැහනේ. රිලවුන්ට ඉතින් කොහොමත් තේරෙනවනේ අපිට පිස්සු කියලා. අන්න ඒ වෙනස තමයි අවශ්‍ය වෙන්නේ. අනුග්‍රහය අවශ්‍යයි. එහෙම නැත්නම් පිරිස් අතර ඉදියොත් අන්න මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියනවා මෙයා හේතු කාරණා රහිතව hina වෙනවා, මෙයා හේතු කාරණා රහිතව hina වෙනවා, මෙයා හේතු කාරණා රහිතව අඬනවා, මෙයාව මේ විදියට තියෙන දීලා බෑ කියලා ඔන්න යම් කිසි විදියක උත්සාහයක් කරනවා. අපි තම කවුරු හරි කමන්නේ ආරණ්‍යකට ඇවිල්ලත් අර විදියට ප්‍රමාණ කරන්න උත්සාහ ගන්නවා නම් ඒ දෙනා තරම් මෝඩ එක් වෙන කොහෙවත් නැති තරම්. මොකද හේතුව අන්න මේ ක්‍රියාවලියට ඉඩ දිය යුතුයි. මේ හැඟීම් හිතවිලි මේ විදිහට පිටව යන්න ඉඩ දිය යුතුයි. ඒ සුවසේවාවට ඉඩ දිය යුතුයි. ඒ තැනැත්තට ඒ වෙලාවේදී පාලනයක් නැහැ. ඉතින් කොහොමද වෙන කෙනෙක් ඇවිල්ලා පාලනය කරන්න හදන්නේ? නැමෙ කැලයක් තියෙන්නේ මේක නිසා. මේ සතා සිපාව එහෙම කරන්නේ නැහැ. එහෙම එහෙම තීරණය කරන්නේ නැහැ. මේ ගහකොළ අපිව තීරණය කරන්නේ නැහැ. අන්න ඒ කැලේකට පාළුගේකට මේ විදියට යන්න කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ වගේ වෙලාවට. අඬනවා නම් අඬන්න පුළුවන්. ඈ එහෙම නැත්නම් hina වෙනවා නම් hina වෙන්න පුළුවන්. ඕන ඕන විදිහක ඕන පිස්සුවකින් කල් ගෙවන්න පුළුවන්. මොකද්ද හේතුව? අන්න අපිව අර විදියට ජජ් කරන්න වටපිටාවේ සමාජයක් නැහැ. මේ විදියට තීරණය කරන්න කට්ටිය නැහැ. මේ ගහකොළ එහෙම අපිව තීරණය කරන්නේ නැහැ. මේ රිලව් අපිව එහෙම තීරණය කරන්නේ නැහැ. අනේ ඒකම ලොකු සැනසීමක්. මොකද මිනිස්සු අතර ඉන්දියා නම් අමාරුයි. ඉන්දියා නම් අමාරුයි. අනේ ඒ සරල බාර ගැනීම කරන්න පුළුවන්ද? ඒ දේවල් වලට ඒ විදියේ සුව සේවාවක් සඳහා ඉඩ දෙන්න පුළුවන්. අඬලා අඬලා අහවර වීමක් තියෙනවා. ඒකයි මෙතන වැදගත් දේ. එහෙම නැත්නම් hina වෙලා අහවර වීමක් තියෙනවා. මේ ද්වේෂයේ අහවර වීමක් තියෙනවා. මේ ආතතිගත ස්වභාවයේ අහවර වීමක් තියෙනවා. ඒක අහවර වුණාම සැනසීමක් විවේකයක් දැනෙනවා. සැනසීමක් විවේකයක් දැනෙනවා. ඒ දැනෙනකන් යාගන්න එක දරාගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක නිකන් මැජික් එකක් වගේ තමයි. මේ තියෙන අඩුපාඩුම තමයි නිවනක් දිහාවට අපිව අරගෙන යන්නේ. ඒ අඩුපාඩු හරහාම තමයි ඒකට යන්න පුළුවන්. නමුත් අන්න ඒ අඩුපාඩු අපි ප්‍රතික්ෂේප කළේ යටපහු කළා වහලා දාලා තියන්නේ නැහැ. ඒ වෙනුවට ටිකෙන් ටික ඒවට විදහා දැක්වීමක් කරන්න, ඒවට සුවසේවාවක් සිද්ධ වෙන්න ඉඩ දෙන අවස්ථාවක් දෙනවා. අන්න ඒක තමයි වැදගත්. ඒක නිකන් කියන්නේ අර ඇල්කෙමි කියලා කලාවක් තියෙන්නේ. ඇල්කෙමිස්ට්ලා කියලා ඉන්නේ. එයාගේ තියෙන ශිල්පේ තමයි ওই ලස්සන පොත් එහෙම තියෙනවා. ඇල්කෙමිස්ට් කියලාම පොතක් තියෙනවා. මේ ඒ නිකන් මන්තරකාරයෙක් වගේ. ඔය අරාබිකරේ යුරෝපයේ එහෙම තියෙන අදහසක් මන්තරකාරයෙක් වගේ. එතකොට මෙයාගේ විවිධ ශක්තීන් අතරේ අර නිකන් ප්‍රසිද්ධම ශක්තිය, ප්‍රසිද්ධම හැකියාව මොකද්ද? මෙයාට පුළුවන් බේස් මෙටල් එකකින් ගෝල්ඩ් හදන්න. ලෙඩ් වලින් ගෝල්ඩ් හදන්න පුළුවන්. එතකොට ලෙඩ් වලින් ගෝල්ඩ් හදන මන්තරයක් මෙයා දන්නවා. ඇල්කෙමිස් කෙනෙක්. ඒ විදිහ ශක්තියක් යාට තියෙනවා. මොකද්ද මේ ලෙඩ් වලින් ගෝල්ඩ් හැදිල්ල? අන්න මේ තියෙන අර්ජස්, මේ තියෙන ප්‍රශ්න, මේ තියෙන හැඟීම් හිතිවිලි ඕකම තමයි නිවනක් දිහාවට පරිවර්තනය වෙන්නේ. එතකොට ඒ ප්‍රොසෙස් එක තමයි ඔය ප්‍රතිපදාවක් කියන්නේ. ලෙඩ් අරගෙන ගෝල්ඩ් හදනවා. මේ විදිහ විසි කරපු නොවටිනා මෙටල් එකක් අරගෙන අන්න වටිනාම මිල අධිකම දෙයක් බවට ඒක පරිවර්තනය කරනවා. අන්න මේ ආපු දුක තමයි අපිව මේ ප්‍රතිපදාවට හැරෙව්වේ. මේ තියෙන අර්ජස් තමයි අපිව නිවනකට මඟ පෙන්වන්නේ. ඉතින් ඒ තියෙන බේස් මෙටල් එක අරගෙන කොහොමද අන්න රත්රන් හදන්නේ කියන උත්සාහය තමයි එතන තියෙන්නේ. එතකොට ඒ වෙලාවට අර හැංගීම් හිතිවිලි යටපත් කරගෙන ඒවව බාගෙන වතුර යට ඔබනවා වගේ එහෙම අවශ්‍ය නැහැ. අත්මදි වෙනවා. ඒක ඇවුල තියෙන්නේ. අත්මදි වෙනවා. අර නිකම් මොහුණු සයකි අද්දොලසකිවත් හදාගන්න වෙනවා. එහෙම නැත්තම් බෑ කරන්න. දෙකක් ඔබනකොට දෙකක් මතු වුණා. ඒ දෙක ඔබනකොට තව කී දෙක තුනක් මතු වුණා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒක හැබැයි අවදියක්. ඒක මුලින්ම කෙනෙක්ට නොදැනෙන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ මේ විදිහේ නේවාසික භාවනාවක වගේ යෙදුනොත් මාස 3ක් විතර ඉඳි මාස 3 කියන්නේ හොඳ ගණන්. මාස 3 කියන්නේ හොඳටම පිස්සුව හොඳ ගානට අඳුර ගන්න පුළුවන්. මම මොන වගේ පිස්සෙක්ද කියන දැක්ම තමයි වෙන මොකුත් නැහැ ඔතන. මාස 3ක් යනකොට මේ හිතේ තියෙන පරිණාමය, මේ හිතේ තියෙන වෙහෙස, මේ හිත කොහොමද මේ දෙස් දෙන්නේ, වද දෙන්නේ කියලා බලාගත්තොත් ඒක ජීවිතේ එකම අත්දැකීම වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් අපි ලබන. ඒතර කාට උනත් කියනවා මේ ජීවිත කාලය ඇතුළත පුළුවන් නම් මාස 3ක් වගේ කාලයක් මෙන්න මේ වගේ පරිසරයක ඉඳලා බලන්න. මේ විදිහේ ඔය ගෙවල් දොරවලින් දුරස් වෙලා, දරුමල්ලොන්ගේ දුරස් වෙලා, රැකී රක්ෂා වලින් දුරස් වෙලා, මේ විදිහේ කැලේකට භාවනා මධ්‍යස්ථානයකට වෙලා ඉඳලා බලන්න මාස 3ක් විතර. තුනෙන් දෙකක් විතර යනකොට අන්න හොඳම පිස්සුව හොඳට තද වෙලා එනවා. මම මේ වගේ පෞරුෂයක් සහිත කෙනෙක්. මම මේ විදිහට රැකී රක්ෂා කරපු කෙනෙක්. මම මේ විදිහට දරු මල්ල උස්මහත් කරපු කෙනෙක්. මම කොහොමද මේ කෑලි කෑලි කැඩිලා මගේ පෞරුෂයේ බිම බිඳ වැටෙන්නේ? මේ විදිහට අමුතු නිකං මානසික වෙහෙසක් පීඩාවක් සහිත අසරණ ස්වභාවයක් සහිත කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද මං? මේ අපේම හිත. මේ අපේම හිත. ඒක එන්නේ කොහෙන්ද? අන්න ඇතුළත තියෙන තුවාල, සැරව, ගැලිලි ඔක්කොම පටන් ගන්නවා. ඒ පටන් ගන්නත් මාස දෙකක්වත් යන්න ඕනි. යනකොට තේරෙනවා අප්පප්පා දැන් නම් වැඩේ හරි. දැන් නම් වැඩේ හරි. අර ආපු මනුස්සයා සම්පූර්ණ නිකන් අපි බ්‍රේක් කළා වගේ, ක්‍රැක් කළා වගේ. එයා ආපු මනුස්සයා නිකන් මානසිකව බිඳවට්ටලා වගේ. අර නිකන් අර ඔය ප්‍රශ්න කරනකොට එහෙමත් කරන්නේ පොලිසියෙන්. වට කරගෙන මොනවදෝ කර කර ඉඳලා කොහොම කොහොම හරි බිඳවට්ටවනෝ මේ තැනැත්තාව. බිඳ වැටුණ ගම ඔක්කොම ගලාගෙන එන්න ගන්නවා. දන්න තොරතුරු ඔක්කොම කියනවා. අඬ අඬ වැළපි වැළපි කියනවා. අන්නේ විදිහට මේ හොඳට ආපු තැනැත්තා, මේ හොඳ පෞරුෂයක් සහිත තැනැත්තා, මේ විදිහට ලෝ හොඳට රැකී රක්ෂා කරපු තැනැත්තා, මේ විදිහට මේ දරු මල්ල ඕස්මහත් කරපු මේ තැනැත්තා අපි නිකන් මේ භාවනා මධ්‍යස්ථානයකට ගෙනහලා නිකන් ක්‍රැක් කරා වගේ, යව මානසිකව බ්‍රේක් කරා වගේ. ඒක නිකන් එහෙම තමයි බැලු බැල්මට පේන්නේ. නමුත් ඇත්තටම මෙන්න මේ යථා ස්වභාවයේ මතුවලා ආවා. මේ හිතේ නියම ස්වභාවය මතුවලා ආවා. ඕක එන්නේ නිකන් අර කිඹුල කනවා වගේ නෙමෙයි එන්නේ. නිකන් කොයිල කටු ඇණි ඇණි තියෙනවා මාස දෙකක් විතර. කොයිල කටු ඇණි ඇණි තියෙනවා. දවසක නිකන් එනවා ආතතියක් කියලා. මොකද්ද මේ කරුමේ? මොකද්ද මේක කියලා යම් කිසි විදියක ස්වභාවයක් මතුවලා එනවා. අන්න නිකන් අර මහා පෞරුෂයක් තියුණ කෙනෙක් අපි නිකන් බ්‍රේක් කරා විනාශ කරා වගේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒ අත්දැකීම වැදගත්. අත්දැකීම වැදගත්. ආපහු ගිහිල්ලා අන්න මාස දෙකකට පස්සේ තුනකට පස්සේ බොහොම සතුටින් ගිහිල්ලා වැඩ කටයුතු කරගෙන ඉඳී. නමුත් මම මේ වගේ හිතක් එක්ක තමයි ගනුදෙනු කරන්නේ කියන එක දැනගත්තොත් ඕක කවදා නැතත් මරණ මොහොතේ නම් දකින්න ලැබෙනවා. අන්න එතකොට පමා වැඩි වෙන්න පුළුවන්. එතකොට දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. කලින්ම දැකලා තිබ්බොත් මෙන්න මේ විදිහ හිතක්, මේ විදිහ ස්වභාව, මේ විදිහ අසරණ වෙන ස්වභාව සහිතයි මේ හිත. මේ විදිහ නොයෙකුත් හැඟීම් හිතිවිලි ඔස්සේ පෙළෙන හිතක් මේක කියලා අන්න අර යථාර්ථය ගිහිල්ලා හොඹ වදින්න ඕනේ පොඩ්ඩක් හොඳ ගන්නට. ඒ හොඹ පොඩ උලලා ගන්න ඕනේ. අන්න ඒක දැක්කොත් තේරෙනවා මේක මරණ මොහොත එන්න කලින් දැකගත් එකම ලොකු දෙයක්. දැකගත් එකම ලොකු දෙයක්. අන්න මොකද මේ වෙලාවේදී අපි සූදානම් නැහැ. ඒ වෙලාවේදී මේක බාර ගන්න අපිට හැකියාවක් නැහැ. අන්න ජීවිතේ එක්ක වරක් හරි මාස තුනක් විතර ගිහලා ඉඳලා බලන්න. ඉඳලා බලන්න මගේ පිස්සුව කොපමණද කියලා හොයාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. තම තමුන්ගේ පිස්සුවේ ප්‍රමාණාත්මක දැන හඳුන ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙනවා. අර විදිහට බේස් මෙටල් එක තමයි රත්තරන් කරන්නේ. ලෙඩ් වලින් තමයි රත්තරන් හදන්නේ. ඇල්කේමි තමයි. ඉතින් එන්නේ ඒක සඳහා ක්‍රමානුකූලව අපිට උත්සාහයක් තියෙනවා. උත්සාහයක් තියෙනවා. මෙන්න මේ වර්තමාන මොහොත බාර ගැනීම කියන දොර තමයි අපි විවෘත කරන්නේ. ඒ ගුණමක නොවීම තමයි අපි අගය කරන්නේ. මේ වර්තමාන මොහොතේ සැපම නොවෙන්න පුළුවන් සමහර වෙලාවට. නැගී පතේ දුක් වේදනා තියෙන්න පුළුවන්. හරි විදිහට හැංගීම් හිතිවිලි දරා ගන්න අමාරුයි. නමුත් මේ වර්තමාන මොහොතට ගුණමකු නැහැ අපි. මොකද හේතුව මේ ෂණය ලැබුණේ කොච්චරනම් උපීමක් ඉපයිලාද කියලා හිතා ගන්න කල්පනා කරන්නත් බැරි තරම්. ඒ පමණක හේතු කාරණා ගැළපිලා තියෙනවා මේක විදිවස්සේ. අපේ ආත්තල මුත්තලගේ හේතු කාරණා පවත් තියෙනවා. නොයෙකුත් අර විදියට කල්ප ගණන් සමහර විට කරපු කර්ම ශක්තිය නෝක පිටපස්සේ තියෙනවා. ඒතකොට ඒවා හොයාගෙන යන්න බෑනේ. එකම දේ කරන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ වර්තමාන මොහොතට ගුණමකු නොවි ඉන්න. ඒක සුවසේ පරිහරණය කරන්න. ඒක සුවසේ පරිහරණය කරනවා නම් අපි කොහොමත් බාහිර ලෝකෙට ගුණමකු කමක්, බාහිර පුද්ගලයෙක්ට, බාහිර දේවල් වලට ගුණමකු කමක් අපිට අදාළ වෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ ගුණමකු නොවීමක් තම තමුන් තුළ දියුණු කර ගැනීම සඳහා අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ සුපුරුදු පරිදි අප කෙරෙහි දයාවෙන් කරුණාවෙන් පවත්වාගෙන යන මේ ධර්මදේශනා මාලාවේ අද දවසේත් පැවැත්තු අප විසින් හඳුනාගත යුතු අප තුළ පවතින ස්වභාවයන් හඳුනා දෙමින් පැවැත්වූ ධර්මදේශනාව වෙනුවෙන් ඔබ වහන්සේගේ දෙපා නමද ගෞරවණීය ප්‍රතිපත්තිතාවේ පින්දීමෙන් පුද කරමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු
සාදු සාදු. හොඳයි, එහෙනම් අපි අවසන් කරමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
අතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙන්ෂාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු.
හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමී.